SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
ලෝවට විශේෂාංග හිමනම් අපි සුපුරුදු ලෙසින් ආරම්භ කරන්නට දැන් කාල වේලාව ලබා ගන්නවා. ඔබ දන්නවා ලෝකේ පුරාම මේ වෙනකොට දේශපාලනික වශයෙන් සිවිල්මය වශයෙන් වැදගත් වෙන කරුණු කාරණා පිළිබඳව කතා බහ කරද්දී බ්‍රෙක්සිට් එක හා සබඳන කාරණා පිළිබඳව තවමත් අපිට අමතක කරන්නට බෑ. මේකට සම්බන්ධ කාරණා පිළිබඳව තවදුරටත් අලුත් ප්‍රවෘත්ති නිපද වෙමින් උත්පාදනය වෙමින් පවතින නිසා ලෝකේ පුරාම අපි ඒ නිසා බ්‍රෙක්සිට් එක හා සම්බන්ධව වාර්තා වෙන අලුත්ම තොරතුරක් කෙරෙහි අවධානය යොමු කරමු. ඔබට මතක ඇති අපි ගිය සතියේදී බ්‍රෙක්සිට් එක සම්බන්ධ විශාල වශයෙන් තනිකරම කතා බහ කළා. ඒට මූලාශ්‍රවණ සිදුවීම් සහ එයින් පසුව ඇතිවිය හැකියි උපකල්පනය කර හැකි සිදුවීම් ඒ වෙනකොට පවතින දේශපාලනික වාතාවරණයත් එක්ක බ්‍රිතාන්‍ය තුළ සහ යුරෝපය තුළ. දැන් මේ වෙනකොට අපිට වාර්තා වෙනවා බ්‍රිතාන්‍ය අගමැති තනතුර සඳහා මාග්‍රට් තැචර්ගෙන් පස්සේ කාන්තාවක් පත්වේවිද කියන කාරණා සම්බන්ධයෙන් අනාවැකි පළවෙමින් තියෙනවා කියලා. ඔබට මතක ඇති කිහිප දෙනෙක් පිළිබඳව අපි ගිය සතියේදී කතා බහ කළා. තවත් මාස 3කින් පස්සේ පදවිය හැරයන මායයි නිවේදනය කරපු ඩේවිඩ් කැමරන්ගේ තනතුරු සඳහා. ඉතින් මේ සම්බන්ධව වන තොරතුරු වලින් අපි අද දවසේදී කතා බහ ආරම්භ කරන්න සූදානම් සිටින්නේ AFP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සුපුරුදු ලෙසින් අදත් සූදානම් සිටින්නේ. අමල්, ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් දිලෘක්ෂි.
දැන් මාග්‍රට් තැචර්ගෙන් පස්සේ කාන්තාවක් අගමැති වරියක් වේවිද බ්‍රිතාන්‍යයේ කියන අනාවැකිය සනාථ කරන්නට අපිට මොනවද මේ වෙනකොට හම්බෙලා තියෙන කාරණාවල්?
දිලෘක්ෂි, දැනට කොන්සර්වටිව් පක්ෂයේ අපේක්ෂකයන් දෙන්නෙක් ඉදිරිපත් වෙලා තියෙනවා මේ තනතුර සඳහා. අතර මීට කලින් 4 දෙනෙක් ඉඳලා පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර පැවතිච්ච ඒ ඡන්දයකදී පුද්ගලයන් 2 දෙනෙක් තමයි ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ. මේ දෙන්නම කාන්තාවන්. ඉතින් මේ කාන්තාවන් 2 දෙනා මීට පස්සේ තමන්ගේ පක්ෂ සමාජිකත්වයේ ඉදිරියට ගිහිල්ලා ඔවුන්ගේ ඡන්දයෙන් තමයි තේරීපත් වෙන්නට නියමිත. එතකොට 150,000 වෙන කොන්සර්වටිව් පක්ෂයේ සමාජිකයන්ගේ ඡන්දයෙන් තමයි මේ දෙන්නගෙන් එක්කෙනෙක් තේරෙන්නේ. එක්කෙනෙක් තමයි තෙරේසා මේ, දැනට හෝම් මිනිස්ටර් හැටියට කටයුතු කරන, ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිනිය හැටියට කටයුතු කරන 59 හැවිරිදි තෙරේසා මේ. ඇයට අභියෝගයක් එල්ල කරන්නේ ඇන්ඩ්‍රියා ලීඩ්සම් කියලා අවුරුදු 53ක කාන්තාවක්. ඇය දැනට නියෝජ්‍ය බලශක්ති ඇමතිවරිය හැටියට කටයුතු කරනවා. මේ කාන්තාවන් 2 දෙනාම දිලෘක්ෂි දේශපාලනයට එන්නට කලින් බැංකු ක්ෂේත්‍රයේ දීර්ඝ පළපුරුද්දක් තියෙන දෙපළක්. ඉතින් මේ කාන්තාවන් දෙන්න තමයි සැප්තැම්බර් මාසේ 9 වෙනිදා වෙනකොට කොන්සර්වටිව් පක්ෂ සමාජිකත්වයේ ඡන්දයෙන් කොන්සර්වටිව් පක්ෂයේ නායිකාව හැටියට පත් වෙන්නේ. ඒ කියන්නේ කොන්සර්වටිව් පක්ෂයේ පාලක පක්ෂය නිසා රටේ අගමැතිවරයා වීමේ වරම තියෙන මේ කාන්තාවන් 2 දෙනෙකුගෙන් එක්කෙනෙකුට.
අමල්, එතනදී අපි පොඩ්ඩක් අවධානය යොමු කරමුද මේ තෙරේසා මේ සහ ඇන්ඩ්‍රියා ලීඩ්සම් කියන 2 දෙනාගේ මතවාදයේ කොහොමද තියෙන්නේ කියලා බ්‍රෙක්සිට් එක සම්බන්ධයෙන්?
දිලෘක්ෂි, මෙතන තෙරේසා මේ කියන්නේ ඇයට පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ගෙන් සහාය වැඩිපුර ලැබුණා. ඇය මේ බ්‍රෙක්සිට් එක සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයේ සිටිය යුතුයි කියන මතයේ හිටපු පුද්ගලෙ. නමුත් ඇන්ඩ්‍රියා ලීඩ්සම් කියන්නේ බ්‍රිතාන්‍ය යුරෝපා හවුලෙන් ඉවත් වෙන්න ඕන කියලා ප්‍රබල විදියට කටයුතු කරපු ඒ ව්‍යාපාරයට සහාය දක්වපු කාන්තාවක්. ඉතින් මතවාද දෙකක් ඉදිරිපත් වෙනවා කියන්න පුළුවන්. එකක් තමයි බ්‍රිතාන්‍ය බොහොම ඉක්මනින් යුරෝපා සංගමයෙන් අයින් වෙන්නට ඕනේ කියන එක. ඒක නිරූපණය කරන්නේ ඇන්ඩ්‍රියා ලීඩ්සම්. තෙරේසා මේ කියා සිටින්නේ බ්‍රිතාන්‍ය සිටිය යුතුයි කියලා. නමුත් ඇය අග්‍රාමාත්‍යවරිය වුණොත් ඇයට සිද්ධ වෙන්නේ බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් කිරීමේ කටයුත්ත යුරෝපා සංගමයත් සමග සාකච්ඡා කරලා ඒක කරන්නට. පෞද්ගලිකවම ඇය චන් මීට කලින් සහාය දැක්වේ ඊට ප්‍රතිවිරුද්ධ මතයකටයි.
මීළඟට අපි තවත් සුවිශේෂී කතාවකට අවධානය යොමු කරනවා. එයත් බ්‍රිතාන්‍ය හා සබඳනු කතාවක්. මේ සතිය පුරාම මේක විශේෂයෙන් කතාබහට ලක් වුණා. අද අපේ ප්‍රවෘත්ති ප්‍රකාශනය තු බහන් නැති මේ සිදුවීම සම්බන්ධව හිටපු අගමැති ජෝන් හොවාඩ් කළ තියෙන ප්‍රකාශය. ඒ තමයි චිල්කොට් වාර්තාව. චිල්කොට් වාර්තාව යටතේ වසර 2003 ඉරාකේ සදාම් හුසේන් එල්ලුම් ගහ දක්වා රගෙන යාමේ සිදුවීමට අදාළව මේ වෙනකොට එවකට බ්‍රිතාන්‍ය අගමැතිවරයාව හිටිය ටෝනි බ්ලයාට දැඩි ලෙසින් දෝෂාරෝපණය එල්ල වෙනවා. චිල්කොට් වාර්තාව මගින් හෙළි කරපු කරුණු මොනවද? ඒ හරහා බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලයාට එල්ලවන දෝෂාරෝපණය මොකක්ද? අපි ඒ සම්බන්ධව ඊළඟට විමසා බලමු. අමල්, අපි කැමැති මේ සම්බන්ධව සවිස්තරාත්මක තොරතුරු දැනගන්න.
දිලෘක්ෂි, චිල්කොට් රිපෝර්ට් කියලා කියන්නේ බ්‍රිතාන්‍ය තුල ජනමතයක් ඇති වුණා බ්‍රිතාන්‍ය ඇමරිකාවත් එක්ක එකතු වෙලා ඉරාකයට විරුද්ධව යුද්ධ කරපු අවස්ථාවේදී මේ කටයුත්ත ඇත්තටම හරි අවබෝධයකින් තොරව විශේෂයෙන්ම මහා පරිමාණයේ මනුෂ්‍ය ඝාතනය කරන්න පුළුවන් අවියාවිද තියෙනවයි කියන ඒ පදනම මත කරපු යුද්ධය ඇත්තටම බොරු තොරතුරු සාවද්‍ය තොරතුරු පදනම් කරගෙන සිදු වුණයි කියන ජනමතයත් එක්කලා බ්‍රිතාන්‍ය එවකට රජය ඔවුන්ට සිද්ධ වුණා විශේෂ කොමිසමක් පත් කළා මේ පිළිබඳ සොයා බලන්න. ලක්ෂ්මී චිල්කොට් වාර්තාව කියලා කියන්නේ බ්‍රිතාන්‍ය විසින් ඇති කරපු යුද්ධය පිළිබඳ සොයා බැලීමට නම් කරපු ඒ කොමිසමයි. චිල්කොට් කියන රජයේ නිලධාරියා ඇත්තටම මේ ප්‍රශ්නය පිළිබඳව බ්‍රිතාන්‍ය මොන පදනමක් මතද ඉරාකයට විරුද්ධව යුද්ධ කරන්න පිවිසුනේ කියන කාරණාව සම්බන්ධයෙන් කරුණු සොයා බැලුවා. විශේෂයෙන්ම ඔවුන් අවධානය යොමු කරේ ඉරාකයට විරුද්ධව තිබිච්ච ප්‍රධානම චෝදනාවක් වෙච්ච ඔවුන් මනුස්ස ඝාතන ඇති කරන්නට weapons of mass destruction තියෙනවයි කියන ඒ ප්‍රකාශත් එක්කල ඒක සත්‍යද නැද්ද කියන එක සොයන්නට ඔවුන් උත්සාහ කරා මේ චිල්කොට් වාර්තාවෙන්. ඉතින් මේ වාර්තාව 2009 විතර වෙනකොට තමයි ආරම්භ කරේ. නමුත් බ්‍රිතාන්‍ය රජය ඇත්තටම ලুকু කාලයක් ඒක දක්වන්නේ නැතුව හිටියා. නමුත් ජනමතය ඇතිවීමත් එක්කල රජයට අවසානයේදී සිද්ධ වුණා මේ වාර්තාව එලි දක්වන්න. ඉතින් මේ වාර්තාවෙන් කියවෙන ප්‍රධානම කාරණය තමයි එවකට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ටෝනි බ්ලෙයර් බ්‍රිතාන්‍ය මේ යුද්ධයට එකතු වීමේදී හරි සාක්ෂි පදනම් කරගන්නේ නැතිව මේ කාරණාව කළා කියන දේ තමයි කියලා තියෙන්නේ. ඉතින් ඒකෙන් ඇත්තටම ටෝනි බ්ලෙයර් යුද්ධ සමයේදී ඔහු ලබා දුන්නු නායකත්වයත් ඒ වගේම ඔහුගේ තීරණත් දැඩි දෝෂ දර්ශනයට ලක් කරලා තියෙනවා.
එතකොට දැන් මේ ටෝනි බ්ලෙයාට එළවලා තියෙන මේ චෝදනා හරහා ඔහුව යම් කිසි වූ අන්තර්ජාතික අපරාධ අධිකරණයක් වෙත රැගෙන යාමේ යම් කිසි වූ ප්‍රවණතාවක් තියෙනවද? මොකද ඒ සම්බන්ධවත් අපිට කතා බහ ඇහෙනවා.
ඔව් ලිලුක්ෂි, මෙතන ඇත්තටම මේ කාරණාව නිසාම තමයි බ්‍රිතාන්‍ය රජය මේ චිල්කොට් වාර්තාව එළි දැක්වීම ප්‍රමාද කළේ. මොකද මේ වාර්තාව පදනම් කරගෙන දැන් හුඟක් අයට හැකියාව ඇති වෙලා තියෙනවා ජාත්‍යන්තර යුදාධිකරණයකට යන්න, එහෙමත් නැත්නම් බ්‍රිතාන්‍ය තුල සිවිල් අධිකරණයකට ගිහිල්ලා වන්දි ලබා ගැනීම වගේ කටයුතු සම්බන්ධයෙන් ඒ ඉදිරි පියවර ගැනීමට අවස්ථාවක් මේකෙන් ලැබිලා තියෙනවා. මේ වෙනකොට බ්‍රිතාන්‍ය ඉන්නවා ඉරාකයට ගොසින් ජීවිත අහිමි වෙච්ච, ඒ වගේම තුවාල ලැබලා තමන්ගේ අත්පා අහිමි වෙච්ච විශාල පිරිසක් ඔවුනට දැන් මේ චිල්කොට් වාර්තාව පදනම් කරගෙන බ්‍රිතාන්‍ය රජයටත් එහෙම එක්කම ටෝනි බ්ලෙයාට විරුද්ධවත් කටයුතු කිරීමේ දැන් හැකියාව ඇති වෙලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදී ටෝනි බ්ලෙයා දැඩි උත්සාහයක් ගන්නවා තමන් ඒ ගත්ත ක්‍රියාමාර්ගය නිවැරදි කියලා ප්‍රකාශ කරන්නට. පුවත්පත් සාකච්ඡාවකදී ඔහු අතරම කඳුළු සලමින් කියා සිටියා ජීවිත නැතිවීම සම්බන්ධයෙන් ඔහු කනගාටු වෙනවා. නමුත් ඒ අවස්ථාවේදී ඔහු ගත්ත තීන්දුව එය නිවැරදි බවත් ඔහු කියන්නට උත්සාහ කරනවා. ඉතින් මේකට ප්‍රධානම හේතුව දැන් ඇතිවෙලා තියෙන බිය තමයි ටෝනි බ්ලෙයා පමණක් නෙමෙයි ජෝර්ජ් බුෂ් ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයාත් දැන් යුද අධිකරණයක ඉදිරියට ගෙන යාමේ ඒ හැකියාව චිල්කොට් වාර්තාව තුළින් දැන් විවෘත වෙලා තියෙනවා.
ඊළඟට අපි මේ හා සමානව යන කාරණාවක් පිළිබඳව අවධානය යොමු කරමු. මේ ඇෆ්ගනිස්තානයේ රඳවා තිබෙන ඇමරිකානු හමුදා බට කණ්ඩායම් පිළිබඳව ඔබ දන්නවනේ ඔස්ට්‍රේලියාවත් මේ වෙනකොට යම් කිසි වූ දායකත්වයක් දරලා තියෙනවා මේ ඇමරිකානු ප්‍රමුඛ බලවතුන් නියෝජනය කරන මේ හමුදා කණ්ඩායම සඳහා. මොකද ඔබට මතක ඇති මීට කලින් අපි කතා බහ කළා ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා ප්‍රකාශ කළායි කියලා මේ ඇෆ්ගනිස්තානයේ රඳවා තියෙන මේ හමුදා බට කණ්ඩායම් ටිකෙන් ටික ඉවත් කර ගැනීම සිදු කරනවා කියලා. හැබැයි දැන් අපිට වාර්තා වෙනවා ඔබාමා මේ කර්තව්‍ය ටිකක් පස්ස ගහනවායි කියලා. මොකක්ද ඒකට අදාළ සිදුවීම් අමල්?
ඇමරිකාව දැන් ප්‍රකාශ කරන්නේ ඔවුන් කලින් බලාපොරොත්තු වෙච්ච විදිහට තමන්ගේ හමුදාව ඉවත් කර ගැනීම සිදු කරන්නේ නැtei කියලා. අපි දන්නවා ඔබාමා ජනාධිපති වීමට පත් වෙනට දුන්න එක පොරොන්දුවක් තමයි ඇමරිකානු යුද සෙබළුන් ඇෆ්ගනිස්තානයෙන් සම්පූර්ණයෙන්ම තමන්ගේ කාලයේදී ඉවත් කරගන්නවායි කියලා. ඉතින් ඒ අනුව යම්කිසි කාලසටහනක් ලබා දීලා තිබුණා. ඒ කාලසටහන අනුව ඇත්තටම තිබුණේ 2017 වෙනකොට ඇමරිකන් සොල්දාදුවන්ගේ සංඛ්‍යාව 5,500කට අඩු කරනවායි කියලා. නමුත් දැන් ඔහු ප්‍රකාශ කරන්නේ තමන් බලාපොරොත්තු වෙච්ච විදිහට ඒ බටපිරිස ඉවත් කර ගැනීමට හැකියාව නැහැයි කියලා. ප්‍රතික්ෂි බරක් ඔබාමා මේ අවුරුද්දේ අවසාන වෙනකොට ඔහුගේ දුරකාලය අවසන් වෙලා, නමුත් ඒ වෙනකොටත් ඇෆ්ගනිස්තානයේ ඇමරිකන් සෙබළුන් 5,500කට අඩු කරනවායි කියලා ඔහු පොරොන්දු වුණත් ඒ සංඛ්‍යාව 8,400ක් හැටියට පවතිනවායි කියන එක තමයි ඔහු දැන් ප්‍රකාශ කරන්නේ. මේකට ප්‍රධාන හේතුව හැටියට ඔහු හඳුන්වා දෙන්නේ තවමත් ඇෆ්ගනිස්තානයේ ආරක්ෂක අංශ සූදානම් නැtei කියලා. ඇමරිකන් සෙබළුන් නැතිව තනිවම තමන්ගේ මේ ආරක්ෂක කටයුතු පිළිබඳ ඒ වගකීම බාර ගන්නට. ඉතින් ඒ නිසාවෙන් තමයි කලින් නියම කරගත්ත විදිහට මේ ඇමරිකාන් සබලුන් ඉවත් කර ගැනීම සිද්ධ කරන්න බැරි වෙන්නේ කියලා.
ලෝකේ පුරාම පසුගිය සතියේදී සිදුවුණු බෝම්බ පිපිරීම් සහ ත්‍රස්ත ප්‍රහාර පිළිබඳව කතා බහ කරද්දී සෝචනීය සිදුවීම් තුනක් පිළිබඳව අපිට ප්‍රමුඛව අවධානය යොමු කරන්නට පුළුවන්. එකක් තමයි තුර්කියේ ගුවන් තොටුපළට ඇතුණු ප්‍රහාරය, අනිත් එක ඉරාකයේ සිදුවුණු දැවැන්ත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය, ඊට පස්සේ සෞදි අරාබියේ සිදුවුණු බෝම්බ ප්‍රහාරය සහ බංග්ලාදේශයේ. මේ සියලුම කාරණා පිළිබඳව අපි මේ වෙනකොට තියෙන තත්ත්වය පිළිබඳව විමසා බලමු. ආරම්භ කරමු අමල්, තුර්කියේ ගුවන් තොටුපළට සිදුවුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය.
දිනුෂි, තුර්කියේ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වෙනකොට තුර්කි බලධාරීන් විසින් සෑහෙන පිරිසක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. මේ පුද්ගලයන් අතර විදේශිකයන් පිරිසක් ඉන්නවා කියලත් වාර්තා වෙලා තියෙනවා. මේ වෙනකොට විදේශ රටවල පුද්ගලයන් ඇතුළු 30 දෙනෙක් නීතිය හමුවට ඉදිරිපත් කරන්නට තුර්කි බලධාරීන් සමත් වුණයි කියලා ප්‍රකාශ කළා. මේකට ඇත්තටම IS සංවිධානයේ හවුල් කියලා තමයි මුලින්ම ප්‍රකාශ කරේ. දැනට ඔවුන්ගේ අත්අඩංගුවේ ඉන්න පිරිසෙන් වැඩිම පිරිසක් රුසියානු සම්භවයක් තියෙන මුස්ලිම් ජාතිකයන් හැටියට තමයි හඳුන්වලා දීලා තියෙන්නේ. අපි දන්නවා මේ බෝම්බ ප්‍රහාරයෙන් 45 දෙනෙක් මිය ගියා, ඒකෙන් 19 දෙනෙක් විදේශිකයන්. නමුත් ඉතාමත්ම කෙටි කාලයක් තුළ තුර්කි බලධාරීන්ට හැකි වෙලා තියෙනවා මේ ප්‍රහාරයට සම්බන්ධ සෑහෙන පිරිසක් අත්අඩංගුවට අරගෙන නීතිය ඉදිරියට පමුණුවන්නට.
ඊට පස්සේ අපි ඉරාකයේ සිදුවුණු බෝම්බ පිපිරීම් මාලාව පිළිබඳව අවධානය යොමු කරමු. රාමසාන උපවාස කාලයේදී සිදුවුණු මේ ඛේදවාචකය පිළිබඳව සමස්ත ලෝකයාගේම අවධානය යොමු වුණා. ඇත්තටම මෙහිදී පුද්ගලයන් 200කට වඩා වැඩි සංඛ්‍යාවක් මිය ගියා කියලා තමයි වාර්තා වන්නේ. අමල්, මේ ඉරාකයේ සිදුවුණු බෝම්බ ප්‍රහාර මාලාවේ අවශ්‍යතාවය වෙලා තිබුණ මොකද්ද මේ ප්‍රහාරකරුවන්ගේ, සහ මේන් පස්සේ මේ වෙනකොට අපිට ඒ සම්බන්ධව වාර්තාවන තොරතුරු මොනවාද?
දිලුක්ෂි, මේක තමයි 2003ට පස්සේ ඉරාකයේ ඇතිවෙච්ච ලොකුම බෝම්බ ප්‍රහාරය. ඒ කියන්නේ මනුෂ්‍ය ඝාතන පැත්තෙන් බලපුවාම මේ වගේ 200ක් වගේ විශාල පිරිසක් එක බෝම්බ ප්‍රහාරයකින් මිය ගිය ප්‍රථම අවස්ථාව. මේක සිද්ධ වෙන්නේ ඉරාකයේ නොයෙකුත් ප්‍රදේශවල IS සංවිධානයට අත්වෙච්ච ඒ පසුබැසීමත් එක්කලා. විශේෂයෙන්ම ෆලූජා කියන නගරේ බැග්දාඩ් නුවර ආසන්නයේ තියෙන ඒ IS සංවිධානයේ ප්‍රබල කේන්ද්‍රස්ථානයක් ඔවුන්ට ඒ බලය අහිමි වුණා. ඉතින් ඒකේදී තමන්ට අත්වෙච්ච පරාජයත් මැද්දේ පලිගැනීමක් හැටියට මේ බෝම්බ ප්‍රහාරය එල්ල කළා කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් මේකෙන් පසුව ඇමරිකාව ප්‍රකාශ කළා දැනට IS සංවිධානයට විරුද්ධව ගෙනියන ඒ ක්‍රියාවන්වල ඔවුන් බලාපොරොත්තු වෙනවා නම් මේ ඇමරිකන් ප්‍රහාර අඩු වෙයි කියලා. ඇතරම ඒකට හාත්පසින්ම වෙනත් දෙයක් සිද්ධ වෙයි කියලා ඇමරිකාව ප්‍රකාශ කළා තියෙනවා.
ඊළඟට අපිට වාර්තා වෙනවා මල්, මේ සෞදි අරාබියේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලා 3ක් සිදුණයි කියලා. මොකක්ද මේ සෞදි අරාබියේ ඇති වෙලා තියෙන තත්ත්වය?
මෙතන ඇත්තටම සෞදි අරාබියේ මේ විදිහටම මරාගෙන මැරෙන බෝම්බ ඇති වුණාට දිල්දුක්ෂි, අර අපි මීට කලින් ඉරාකයේ එහෙම නැත්නම් තුර්කියේ වගේ මනුෂ්‍ය ජීවිත තරම් හානියට පත්ුනේ නැහැ. ලොකු හානියක් සිද්ධ වුණේ නැහැ. නමුත් ඉස්ලාමීය ජාතිකයන් බොහොම භක්තියෙන් හඳුන්වන ඒ මැදීනා නගරය මෙවැනි ප්‍රහාරයක් ඇතිවීම තමයි විශේෂම කාරණා. මොකද ඉතාමත්ම දැඩි ආරක්ෂාවක් මැද්දේ තමයි මේ ප්‍රහාරය එල්ල කිරීමට ඔවුන්ට හැකි වෙලා තියෙන්නේ. ඉතින් මේකත් එක්තරා විදිහට IS සංවිධානය ඒ මැද පෙරදිග තමන්ට විරුද්ධව එන ප්‍රහාරවලට එකට එක කිරීමක් හැටියට තමයි හඳුන්වා දෙන්න පුළුවන්.
ඊළඟට පසුගිය සතියේදී බංග්ලාදේශයේ ඇතිවුණු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව කතා බහ කරමු. බංග්ලාදේශයේ ඩකා අගනුවර පිහිටි වෙස්ටර්න් ස්ටයිල් කියන යාපන ශාලාවට එල්ලවුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් 20 දෙනෙකු පමණ මිය ගියා. මේ පිරිස අතර ප්‍රාණපේට පත්තුරු පිරිසෙන් ශ්‍රී ලාංකිකයන් 2 දෙනෙකුත් හිටියා කියලා අපිට වාර්තා වෙනවා. එක්කෙනෙක් හරිකේෂ් විජේසේකර යනුවෙන් තමයි අපිට නම වාර්තා වන්නේ. නමුත් ඔවුන් බොහොම නිරුපද්‍රිතව එම ස්ථානයෙන් ගලවා ගන්නට බංග්ලාදේශ ආරක්ෂක නිලධාරීන්ට හැකියාව ලැබිලා තිබුණා. මේ බංග්ලාදේශයේ ප්‍රහාරය පිළිබඳව අපි කතා බහ කරද්දී බොහෝ අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කළේ යමල් මේක දකුණු ආසියාතික කලාපයේ IS ත්‍රස්තවාදය හිස එසවුණු පළවෙනි අවස්ථාව විදිහට. නමුත් බංග්ලාදේශ නිලධාරීන් නම් කියන්නේ මේක තමන්ගේ රට තුල හිස එසවුණු ත්‍රස්තවාදී ක්‍රියාවක් කියලා. මේක පිළිබඳව විවිධ මත තියෙනවා. අපි මේ සම්බන්ධව ටිකක් අවධානය යොමු කළිතින් අමල්, මේ බංග්ලාදේශයේ ප්‍රහාරයෙන් අපිට ගම්මේ වෙන කාරණා මොකද්ද, විශේෂයෙන්ම මේ කලාපීය ත්‍රස්තවාදය පිළිබඳව කතා බහ කරද්දී?
දිලුෂි, මෙතන ඇත්තටම තියෙන විශේෂ දේ කාරණාව තමයි මේ ප්‍රහාරයට සම්බන්ධ වෙච්ච පුද්ගලයන් කවුදයි කියන එක මේ වෙනකොට හඳුනාගෙන තියෙනවා. ඔවුන් ඇත්තටම බංග්ලාදේශයේ මධ්‍යම පන්තික, එහෙම නැත්නම් ඉහළ මධ්‍යම පන්තික පවුල් වලින් එන හොඳ විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන ළමුන් හැටියට තමයි හඳුන්වාගෙන තියෙන්නේ. ඔවුන් අන්තර්ජාලය හරහා හෝ වෙනත් විදියකින් අපි කියන රැඩිකලයිස් වල, එහෙම නැත්නම් මේ අන්තවාදයේ ඔළුවට දාලා ඔවුන් මේ ක්‍රියාවට පෙළඹෙව්වයි කියන කාරණාව තමයි බංග්ලාදේශ් බලධාරීන් කියන්නේ. නමුත් අනෙකුත් අංශවලින් අපිට දැනගන්න තියෙන නම් මේ පුද්ගලයන් ඍජුව හෝ වක්‍රව IS සංවිධානයේ සමග සම්බන්ධතාවයක් පවත්වලා තියෙන බව. ඔවුන් මිනිමැරීම සඳහා පාවිච්චි කරපු ඒ ක්‍රමවේදයන් දිහා බලපුවාම ඒව අර IS සංවිධානයේ ක්‍රියාකාරයන්ට ඉතාමත්ම සමීප විදියට තමයි මේ ඝාතන සිද්ධ කළා තියෙන්නේ. ඉතින් ඔවුන්ගේ ක්‍රියාකලාපය බලපුවාම ඒක IS සංවිධානයට සම්බන්ධයි කියලා පෙනී යනවා. නමුත් බංග්ලාදේශ් බලධාරීන් කියනට උත්සාහ කරන්නේ තවමත් IS සංවිධානයේ බංග්ලාදේශයේ ඍජුවම ක්‍රියාත්මක වෙන්නේ නැහැයි කියලා. මොකද මේක ඔවුන්ගේ ඇඟලුම් කර්මාන්තයටත් සංචාර කර්මාන්තයටත් පහරක් එල්ල වෙන්න තියෙන ඒ හැකියාව නිසා.
හොඳයි මල්ලි, එහෙමනම් අපි සූතිවන්ත වෙනවා ලෝකේ පුරාම දේශපාලනික වියවුල්කාරී තත්ත්වයන් පිළිබඳව, ත්‍රස්ත ප්‍රහාර පිළිබඳව, බෝම්බ පිපිරීම් සම්බන්ධව, ඒ සිදුවුණු මූලාශ්‍රවල කරුණු පැහැදිලි කරන්නට අපත් සමග සම්බන්ධ වීම පිළිබඳව. අපි එහෙමනම් ලබන සතියේ සිකුරාදා හමු වෙමු. අයබෝවන්.
අයබෝවන් දිරික්ෂි.